ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
අයිබුවන්, අපි එහෙමනම් තවත් මාසයක හමු වෙනවා. විශ්ව සාහිත්‍යය පිළිබඳව ඔබේ තියෙන දැනුම් පරාසයට තවත් අලුතින් යමක් එකතු කරන්න, එවැගේම විශ්ව සාහිත්‍යයේ රසවත් ඉසව්වකට ඔබව කැඳවාගෙන යන්න. සාහිත්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ අය ඇලුම් කරන නිසාවෙන් විශ්ව සාහිත්‍යයේ රසවත් කොටස් ඔබ වෙත ඉදිරිපත් කරන්නට, එවැගේම විශ්ව සාහිත්‍යයේ සුවිශේෂී පුද්ගලයන් ඔබට සමීප කරන්නට අපි උත්සාහ දරනවා මේ කෙටි වේලාව තුලදී. ඉතින් සුපුරුදු පරිදි මේ විශේෂාංගයට මා එකතු කරගන්නවා එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍යය පිළිබඳව ඩිප්ලෝමා ධාරණයක් වන මෙල්බන් වාසි දිලිනි ඊරියවල. ඇය දැනට මෙල්බන්හි ඩීකින් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා. දිලිනි, ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
හොඳයි, අදත් අපි උත්සාහය බවට පත්වන්නේ විශ්ව සාහිත්‍යයේ ඔබට හමුවන තවත් සුවිශේෂී වූ සාහිත්‍යදරෙක් ඔබ හමුවට කැඳවාගැනීම. මං හිතන අපි අසන්නෝ හුඟක් පුංචි කාලේ ඉඳන් අහලා තියෙන නමක් තමයි ගීද මෝපසාං. ගීද මෝපසාං ඇතැම් විට ඔබ කවියෙක් විදිහට, නවකතාකරුවෙක් විදිහට, කෙටිකතාකරුවෙක් විදිහට අහලා ඇති. ඒ වගේම ගීද මෝපසාංගේ සුවිශේෂී වූ සාහිත්‍ය මං සලකුණු පිළිබඳව ඔබට දල හෝ අවබෝධයක්, මතකයක් ඔබේ හිතේ ඇති. මොකද මේ නම බොහෝ අයට හුරු පුරුදු සාහිත්‍යදරයන්ගේ නම් ගොන්න අතරට එකතු වෙලා තියෙන නමක් වන නිසා. ගීද මෝපසාං කියන ප්‍රසිද්ධ නමින් ඒ නම් කොටසින් බොහෝ දෙනෙක් ඔහු හැඳුනුවට ඔහුට තියෙනවා දීර්ඝ නමක්, හෙන්රි රෙනේ ඇල්බර්ට් ගීද මෝපසාං. ඔහු 1850 අගෝස්තු මාසේ 5 වෙනිදා ඉපදුනා. 1893 ජූලි මාසේ 6 වෙනිදා ඔහු මිය ගියා. ඔහුගේ ජීවිත කාලය වසර 42ක්. වසර 42ක් තුල ලෝකයේ මෙතරම්ම මතක හිටින්න දේවල් පුද්ගලයෙකුට කරන්න පුළුවන්ද ඔබට හිතේවි? ඔව්, ඇත්තටම පුළුවන්. ඔහු 19 වන සියවසේ ජීවත් වුණු විශිෂ්ටතම ප්‍රංශ ලේඛකයෙක් විදිහට නම් දරන පුද්ගලෙක්. කෙටිකතා ආකෘතියේ ප්‍රවීණයෙකු විදිහට ඔහු හඳුන්වනවා. ඒ වගේම නවකතාකරුවෙක් සහ කවියෙක්. ඔහුගේ මේ කෙටි ජීවිත කාලය තුල ඔහු කෙටිකතා 300ක් රචනා කරනවා. එවගේම නවකතා 6ක් සහ සංචාරක පොත් 3ක් ඔහුගේ නිර්මාණ අතරට එකතු වෙනවා. එවැගේම ඔහු එක් කාව්‍ය ග්‍රන්ථයකුත් නිර්මාණය කළා තියෙනවා. ඔහුගේ පළවෙනි ප්‍රකාශිත නවකතාව බවට පත්වන්නේ 1880 වසරේදී එළි දක්වුණු ද ඩම්ප්ලින් කියන කතාව. එය සාහිත්‍ය ලෝකයේ බොහෝම විශිෂ්ට කෘතියක් විදිහට සැලකෙනවා. ඔහුගේ පවුල් පසුබිම ගත්තොතින් එහෙම ඔහු සමෘද්ධිමත් පවුලක උපත ලැබපු පුද්ගලෙක්. පළවෙනි පුතා විදිහට ධනේශ්වර පවුලක ඔහු උපත ලැබනවා. ඔහුගේ මව ලෝලේ පොයින්ට්වෙන්, ඔහුගේ පියා ගුස්ටාව් ද මොප්සාං. ඉතින් මේ 19 වැනි සියවසේ ජීවත් වුණු මේ විශිෂ්ටතම ප්‍රංශ ලේඛකයා ඇත්තින්ම කවුරුද? එහෙමනම් විශ්ව සාහිත්‍යයේදී හමුවන ගීද මෝපසාං සාහිත්‍ය සලකුණ පිළිබඳව කතා බහ කරද්දී ඔහුගේ ලේඛන දිවියේ ආරම්භය සහ ලේඛනයට උදව් කරපු පුද්ගලයන් ඔහුගේ ජීවිතයේ සිටිනවාද කියන කාරණාව පිළිබඳවත් විමසා බැලීම ඉතාම වටිනවා. එතනින් තමයි ඇත්තටම මේ විශිෂ්ට සාහිත්‍ය දරයා ලෝකයට එකතු වෙන්නේ.
ඔව්, මෝපසාන්ගේ ලේඛන දිවිය ආරම්භ වෙන්නේ ඔහුගේ මව නිසා කියවීමට ඇති වූ පෙළඹවීමත් එක්ක. මවගේ දැනහැඳුම්කම මත 1967 මෝපසාන්ට විශිෂ්ට ප්‍රංශ යථාර්ථවාදී ගත්කතුවරයෙක් වන ගුස්ටාව් ෆ්ලෝබෙයාගේ ඇසුර සහ උපදේශකත්වය යටතේ ලේඛන කටයුතු කරන්න ලැබුණා. අපි කවුරුත් දන්නවා ෆ්ලෝබෙයා කියන්නේ මේ මැඩම් බෝවාරි, ටෙම්ටේෂන් ඔෆ් සේන්ට් වගේ නිර්මාණ කෙරුව සුප්‍රසිද්ධ නවකතාකරුවෙක්. මෝපසාන්ගේ ලේඛන ජීවිතයේ හැරුම් ලක්ෂ්‍ය හැටියට ෆ්ලෝබෙයාගේ ඒ හමුවීම හඳුන්වන්න පුළුවන්. ෆ්ලෝබෙයාගේ ඇසුරේ ටික කාලයක් ගත වෙද්දී ප්‍රංශ ප්‍රසියානු යුද්ධය ඇවිදෙනවා. ඒ හේතුවෙන් මෝපසාන්ට යුද සේවයට යන්න සිද්ධ වෙනවා. නමුත් කෙටි කාලෙකින් ඔහු ආයෙත් ෆ්ලෝබියා ඇසුරේ ලේඛන කටයුතු කරන්න එනවා. ඔවුන්ගේ මුණ ගැසීම් වල විශේෂත්වය වෙන්නේ මේ මුණ ගැහෙන හැම වාරයකදීම වගේ විවිධ ගද්‍ය රචනා ශෛලීන් ගැන සහ විවිධ තේමාවන්ට අනුකූලව භාෂාව වර්ණ ගන්වන ආකාරය ගැන ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ අතරම තරුණ මෝපසාන්ගේ මේ නිර්මාණවල අඩුලුහුඩුකම් පෙන්වා දීමට ෆ්ලෝබෙයා මගහරින්නේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි. එවකට හිටපු ප්‍රමුඛ පෙළේ ලේඛකයින් වන එමිල් සෝලා, ඉවාන් ටර්ගනොෆ්, එඩ්මන් ගොන්කෝ සහ හෙන්රි ජේම්ස් වගේ අයව ෆ්ලෝබෙයා මාර්ගයෙන් හඳුනා ගැනීමටත් මෝපසාන්ට පුළුවන්කම ලැබෙනවා. මේ වගේ විශිෂ්ට පුද්ගලයන්ගේ හෙවනැල්ල යට තමයි මෝපසාන් කියන නිර්මාණකරුවා පෝෂණය වෙන්නේ. ඒ අනුව තමයි ඔහුට කේති කතා 300ක් සහ නවකතා 6ක් නිර්මාණය කරන්න ලැබෙන්නේ.
හොඳයි, අද වැඩසටහන ආරම්භයේදීම අපි මේ කතා බහ කරන විශ්ව සාහිත්‍යතරයා ගීද මෝපසාන් පිළිබඳව කතා බහ කරද්දී මම කිව්වා ඔහු ඇත්තටම කෙටි කතා ශානරේ ප්‍රවීණයෙක් කියලා. ඔහු අතින් කෙටි කතා 300ක් පමණ රචනා වෙලා තියෙනවා. ඇත්තටම ගීද මෝපසාන් කෙටි කතා ශානරේ ප්‍රවීණයෙකු විදිහට විශ්ව සාහිත්‍යයේදී සැලකෙන්නේයි.
ඇන්ටන් චෙකෝව් සහ මෝපසාන් තමයි නූතන කෙටි කතාවේ පියවරු විදිහට විශ්ව සාහිත්‍යයේ නම් කෙරෙන්නේ. මෝපසාන්ගේ රචනා ශෛලියට මූලිකවම ආලෝකයක් වෙන්නේ ෆ්ලෝබෙයා. ඔහු ඇසුරේ තමයි මෝපසාන් ඉගෙන ගන්නෙ, මං අර කලින් කිව්වා වගේ. ඊට අමතරව යුරෝපා සාහිත්‍ය තුළ යථාර්ථවාදී නිර්මාණයන් කරපු පුරෝගාමියෙකු ලෙස සැලකෙන බල්සාක්ව අනුගමනය කරමිනුත් මෝපසාන් යථාර්ථවාදී ලේඛනය ඉහළ මට්ටමකට ගේනවා. ඔහු ඊටත් අමතරව ස්වභාවිකවාදී ලේඛන ශෛලියකුත් අනුගමනය කරනවා. ඒ අපි යථාර්ථවාදී ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත්, යථාර්ථවාදී ලේඛනයක් කියන්නේ සමාජ ආර්ථික තත්ත්වයන් ඇති සැටින්ම සිය ලේඛනයන් තුළින් පිළිබිඹු කිරීම. ස්වභාවිකවාදී ලේඛනයන් තුළින් කෙරෙන්නේ පරිසරය මිනිසාගේ චර්යා රටාවන් පාලනය කරන අන්දම එම ලේඛන තුළින් පිළිබිඹු කිරීම. එතකොට මෝපසාන් කතා තේමාවන්ට අනුකූලව සිදුවීම් පෙළගස්වන්නට මේ ඔහුගේ යථාර්ථවාදී කතා ශෛලියට සහ ස්වභාවිකවාදී කතා ශෛලියට අනුකූලව සිදුවීම් පෙළගස්වන්නට වගේම සිදුවීම් පටලවන්නටත් අතිශය දක්ෂකමක් දක්වූ කෙනෙක්. ඔහුගේ රචනා ශෛලිය ආදර්ශයට ගත් තවත් ඉතා ජනප්‍රිය කෙටි කතාකරුවන් දෙදෙනෙක් තමා ඕ හෙන්රි සහ සමසෙක් මෝම් කියන්නේ. මෝම් ඔහුගේ මිස්ටර් නෝ ඕල් සහ ස්ට්‍රිං ඔෆ් බීඩ්ස් කියන කෙටි කතා දෙකම ලියන්නේ මෝපසාන්ගේ සුප්‍රසිද්ධ කෙටි කතාවක් වෙන ද නෙක්ලස් කියන කතා තේමාව පාදක කරගෙන. ඒ වගේම හෙන්රි ජේම්ස් ඔහුගේ පේස්ට් කියන කෙටි කතාව ලියන්නේ මෝපසාන් ලියපු ද ජුවෙල් කියන කෙටි කතා තේමාව ආදර්ශයක් කරගෙන.
ඔව්, ගීද මෝපසාන් කෙටි කතා ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු විදිහට සැලකෙනවා. කෙටි කතා 300ක් පමණ ඔහු අතින් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි නවකතාවත් අමතක කරන්න බෑ. ඔහු නවකතා ආකෘතිය අතින් ගත්තත් ඔහුටම සුවිශේෂී වුණු අනන්‍යතා ලක්ෂණ විශ්ව සාහිත්‍යයේ හමු වෙනවා. ඇත්තටම මෝපසාන් කොයි වගේ නවකතා කරුවෙක්ද?
මෝපසාන් තමන්ගේ අදහස් ඔහුගේ රචනා තුනින් පාඨකින් වෙතට මෙහෙයවන්න සූක්ෂම වචන හරඹයක යෙදුන ලේඛකයෙක්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔහුගේ ල හෙරිටේජ් සහ බෙල් අමි කියන නවකතා දෙකෙන් ඔහු උත්සාහ කරන්නේ තුන්වන ප්‍රංශ ජනරජයක් අලුතින් නිර්මාණය කළ හැකි බව පාඨකීන්ට හේතු ගන්වන්න. ඊළඟට කතා තේමාවන් තෝරා ගැනීම, අවස්ථා සම්බන්ධය වගේම අවස්ථා ඛණ්ඩණය තුළින් කතා රසයට ගැලපෙන විදිහට සහ පාඨක චින්තනය තුළ පෙරලියක් ඇති කරන විදිහට වචන හසුරුවන්නට මෝපසාන් තුළ අතිශය ශූර බවක් තිබිලා තියෙනවා. ඒ ගැන පසුකාලීනව අදහස් දැක්වූ පුද්ගලයින් අතර ලියෝ ටෝල්ස්ටෝයි, නීචේ, බේබල් වගේ ප්‍රසිද්ධ ගත්කතුවරු බොහොමයක් ඉන්නවා.
ගීද මෝපසාන් පිළිබඳව කතා බහ කරද්දී ඔහු කවියෙක් කියන එකත් අමතක කරන්න බෑ. ඒ වගේම ඔහු තවත් දෙයකට දක්ෂතා දැක්වුවා. ඒ තමයි ට්‍රැවල් රයිටින්, සංචරණය සම්බන්ධව ඔහු තැබූ සටහන් සහ ඔහු ලියූ සංචාරක ලිපි. එයත් විශ්ව සාහිත්‍යයේ ඔහු පිළිබඳව කතා බහ කරද්දි අමතක කරන්නම බැරි කොටසක්.
ඔව්, මැදිවිට ලංවෙද්දී මොම්පසාන් යුරෝපය පුරා සංචාරය කරන්න පටන් ගන්නවා ඔහුගේම පුද්ගලික බෝට්ටුවකින්. ඔහු ඉතාමත්ම පොහොසත් භාවයට පත් වුණ පුද්ගලයෙක්. තමන්ගේ දිවීමේ හැකියාව තුළින්ම ඔහුට ඇති තරම් ගමන් යන්න, ඇති තරම් නිවාඩු ගත කරන්න අවස්ථාව සහ අවකාශය තිබුණා. සමහර අවස්ථාවල ඔහු තනිවමත්, සමහර අවස්ථාවල මිතුරන් සමග ඔහුගේ බෝට්ටු ගමන් යුරෝපය පුරා ගියා. මේ හැම ගමනක්ම ඔහු අවසන් කරන්නේ අලුත් නිර්මාණයක් එක්ක. ඔහු තුළ පැවති පිහිනීමේ සහ උරුපැදීමේ ආශාවත් එම කතා තේමාවන් තුළ සැඟවී තිබෙනවා. ඊළඟට මොපසන්ගේ කවිය ගැන කිව්වෝ, ඇත්තටම ඔහු ලේඛනය ආරම්භ කරන්නේ කවියෙක් විදිහට. ඔහුගේ කවි අතිශයින් රොමාන්තික කවි ලෙසටයි සැලකෙන්නේ. ඔහු එබඳු අතිශය රොමාන්තික කවි ලේඛනයට පෙළඹෙන්නේ නැත්තේ ඒ වන විටත් හදාරමින් සිටි උපහාසාත්මක සහ දැඩි යථාර්ථවාදී ලේඛනවල තිබූ අතිශය ගැඹුරු සංවේදනාවලින් මිදෙන්න වෙන්න පුළුවන් කියලා තමයි පොතපතෙහි සඳහන් වෙන්නේ.
හොඳයි දිලිනි, අපි හැමනම් ස්තුතිය පළ කර සිටිනවා මෙවර මේ සාහිත්‍ය දිගහැරුමට සම්බන්ධ වීම පිළිබඳව. එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිළිබඳ ඩිප්ලෝමා ධාරණයක් වන මෙල්බන් වාසී දිලිනි ඊරියවලයි මේ අපූරු සාහිත්‍ය දිගහැරුමට අදත් අප සමග සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි දිලිනි. ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රක්ෂි.
එහෙමනම් අද අපේ මුඛ්‍ය කතාකරුවා බවට, සාහිත්‍යකරුවා බවට පත් උනේ 19 වැනි සියවසේදී විශිෂ්ට ප්‍රංශ ලේඛකයෙකු විදිහට සැලකෙන ගීත මොපසාන්. එහෙමත් නැත්නම් හෙන්රි රෙනේ ඇල්බර්ට් ගීත මොපසාන්. මොපසාන්ගේ සාහිත්‍යකරණය, ඔහු සාහිත්‍ය ලෝකයේ තබපු විශේෂිත සලකුණ පිළිබඳව ඔබට යම් දලාබෝධයක් ලැබෙනට ඇති කියලා අපි විශ්වාස කරනවා. සජීවව මේ වැඩසටහනට ගුවන් විදුලියෙන් සවන් දුන්නාට අමතරව ඔබට පුළුවන් වෙබ් අඩවියට ගිහිල්ලා නැවතත් මේ කතාබහට සම්බන්ධ වෙන්න. අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.sbs.com.au/sinhala. එහෙමත් නැත්නම් අපගේ Facebook පිටුවක් තියෙනවා SBS Sinhala. අපි හොයාගන්න SBS Sinhala Facebook පිටුවෙන්. එහෙමනම් මාසකින් අනතුරුව විශ්ව සාහිත්‍යයේ තවත් රසමුසු තැන් හොයන්නට අපි හමුවෙමු. ආයුබෝවන්.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙද්දිගේ සැරිසරන්නට තවත් මාසක අවසාන ගහරුවාදා අපි යලි හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.